අපට මේ ජීවිතයේ තුලදීම අපි බලාපොරොත්තු වෙන විමුක්තියේ යම් කොටසක් හෝ සම්පූර්ණ කර ගැනීමට නොහැකි වෙන එකක් නේ. එනිසා අපි ඉතාමත්ම නිවැරදිව පිළිවෙලින් අනුගමනය කළ යුතු පිළිවෙත පළමු කොට අපි හඳුනාගත යුතු වෙනවා. දැනටත් මේ පින්වතුන් බොහෝමත්ම මහන්සියෙන් උත්සාහයෙන් යෙදෙන වැඩපිළිවෙළවල් ඇති, භාවිතා කරන ක්‍රමවිධි ඇති. අපි මේ සියල්ලම මේ දවසට පසෙකට දාලා අලුතින්ම යම අසා දැනගෙන ගමන් මගක් සකසා ගත්තොත් වඩාත් හොඳ වේ යැයි මම අදහස් කරනවා. ඒ අපි අහගන්න අපි කියා දෙන දේ විසරුණා ඊට වඩා තම තමන් අනුගමනය කළ පිළිවෙත සරුණා මේක ඉවත දමලා ඒකම භාවිතා කරන්න පුළුවන්. එනිසා අපි දැනට මනස හිස් කරගෙන අපි යමක් කසා දැනගන්නට උත්සාහ කළොත් හොඳයි. පින්වතුනි, අපි හැමෝටම තියෙන ප්‍රශ්නය සාධාරණයි. එකම එක ප්‍රශ්නයයි අපි හැමෝටම තියෙන්නේ. ප්‍රශ්න ගොඩක් නෑ. අපි හැමෝටම තියෙන උත්තරයක් නැති ප්‍රශ්නය තමයි ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස කියන්නේ. අපි මේ මොහොතේ උනන්දු වෙන්නේ වෙනසපතක් පුරේසා නොව ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාසයන්ගේ මිදෙන්න. ඒ සඳහායි ලෝතුරා බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ. ඒ සඳහාමයි ලෝතුරා බුදුවරු ලෝකේ පුරාවට වැඩම කරමින් සද්ධර්මීය දේශනා කරන්නේ. එනිසා ඔබටත් මට මේ මොහොතේ එකම අවශ්‍යතාවය ඒ ජරා මරණ ශෝක පරිදේව ආදී දුකින් නිදහස් වෙන්න. පින්වතුන් සිහිපත් කරගත්තොත් අපේ බෝධිසත්වයන් වහන්සේ සයාවරුදු කාලයක් දුෂ්කර ක්‍රියා කරලා එය නිමාවට පත් කරවමින් වැඩම කළේ බුද්ධගයා බෝධි මණ්ඩලයට. චතුරංග සමන්නාගත වීරයන් උන්වහන්සේ බෝමඩ වැඩ ඉඳගෙන එදා ළමා වී වැඩු කමඨහන් සිහිකොට ඒ සමාධි කමඨහන් මෙනෙහි කරමින් සිත සමාධිමත් කරගෙන උන්වහන්සේ බවුන් වඩමින් සිටියදී පූර්වයාමෙහි පුබ්බේ නිවාසානුස්සති ඥානෙහි පෙර විසූ ස්කන්ධයන්ගේ පිළිවෙල දක්නා නුවණ පහළ කරගත්තා. මධ්‍යම යාමයේදී චතුප්පාදක ඥාන සත්වයන්ගේ උත්පත්ති මරණ දක්නා වූ නුවණ පහළ වුණා. ඒ ඥාන සම්පත් දෙකද භාවිතා කරගෙන උන්වහන්සේ තමන් වහන්සේ ඇතුළු ලෝකය පිළිබඳව විමසන්නට වුණා. එහිදී උන්වහන්සේට ලෝකයා පිළිබඳව මහා කරුණාවක්, මහා අනුකම්පාවක් උපන්නා. උන්වහන්සේට පෙනුණා මේ තුන් ලෝකවාසී සත්වයෝම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී අනන්ත වූ දුක්ඛයන්ගෙන් පීඩා විඳින බව දුකින්ම වෙසෙන බව උන්වහන්සේ දැක්කා. ඇයි මේ ලෝක සත්වයෝ මෙපමණ දුකකට පත් වෙලා තියෙන්නේ? මොකද්ද මේ දුකට හේතුව? කොහොමද මේ ලෝක සත්වයා දුකින් මිදෙන්නේ? උන්වහන්සේ දුකට හේතුවත් හේතු නැති කරන්නේ කොහොමද කියන විමසුම් නුවණ යොදමින් උන්වහන්සේ ගැන විමසන කොට උන්වහන්සේට වැටහුණා මේ සියලු දුකට හේතුව ඉපදීම බව. ඉපදීම බව. ඒ ලෝක සත්වයා උපදින්නේ ඒ උපදීම නැති කරන්නේ කොහොමද කියලා ඊළඟට විමසා බලනකොට උන්වහන්සේ තේරුණා ඉපදීම නැති කරන්න බෑ. ඉපදීම ඇති කරන හේතුවක් තියෙනවා. ඒ හේතුව තියෙනවා භවපච්චයා ජාති. ඉපදීමට හේතුව භවය බව, කර්ම බව, උත්පත්ති බව වශයෙන් පවත්නා භවය බව උන්වහන්සේ තේරුම් ගත්තා. කොහොමද මේ භවය සිඳින්නේ? භවය කෙලවර කරන්නේ කොහොමද? කර්ම කාරණා විමසද්දී උන්වහන්සේට උපාදාන පත්‍යා භව, උපාදානයේ නැමැති හේතුවෙන් භවය හට ගන්න බව දැක්කා. භවය නැති කරන්න බෑ, උපාදානය නැති කරන්න නැතුව කියලා තේරුම් ගත්තා. එහෙනම් කාම භව, දිට්ඨි, අවිජ්ජා කියන මේ සිව් උපාදානය නැති කරන්නේ කොහොමද? කර්ම කාරණා විමසද්දී උන්වහන්සේට වැටහුණා උපාදානය නැති කරන්න බෑ. ඊට හේතුවක් තියෙනවා. ඒ හේතුව ඉවත් කරන්න නැතුව තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව උපාදානයේ හේතුව බව හඳුනාගෙන වට්ටමූලික සමුදාචාර ආදී වශයෙන් පවතින මේ තෘෂ්ණාවේ ප්‍රභේදයන් හඳුනාගෙන මේ තෘෂ්ණාව නැති කරන්නේ කොහොමද, ඇති වෙන්නේ කොහොමද කියලා විමසනකොට උන්වහන්සේට වැටහි ගියා වේදනා පත්‍ය තණ්හා. වේදනාව කියන හේතුවෙන් තණ්හාව උපදින බව. ඊළඟට උන්වහන්සේ තුන්වාකාර වූ වේදනාවන් හඳුනාගෙන ඒ වේදනාව උපදින මූලය, උපදින හේතුව කොහෙන්ද කියලා හිව්වා. වේදනාව නැති කරන්නත් බැ සයාකාර වූ ස්පර්ශය විදෙනක. චක්කු සම්පත්ත, සෝත සම්පත්ත, ධාන සම්පත්ත, ජීව සම්පත්ත, කාය සම්පත්ත, මනෝ සම්පත්ත. මේ ස්පර්ශයන් පවතින තාක්කල් වේදනාව නැති කරන්න බෑ. වේදනාව ඇතුත් තණ්හාව, තණ්හාව ඇතුත් උපාදාන, උපාදාන ඇතුත් භවය, භවය ඇතුත් ජාතිය, ජාතිය ඇතුත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සියලු දුක් පවතින බව දැක. ඊළඟට ස්පර්ශය කොහොමද හටගන්නේ, කොහොමද නැති කරන්නේ? ඒකත් නැති කරන්න බෑ නාම රූප තියෙනකම්. ස්පර්ශයට හේතුව නාම රූප බව හඳුනාගත්තා. නාම රූපයට හේතුවත් උන්වහන්සේ හොයාගත්ත විඥානයේ බව. විඥානයේ හටගන්නේ කොහොමද? විඥානයේ සංඛාරපත්‍ය විඥාන, පුඤ්ඤාභිය, පුඤ්ඤාභිය, අඤ්ඤාභිය ආදී ත්‍රිවිධ සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානයේ හටගන්න බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. කර්ම සංස්කාරය ඇති වෙන්නේ කොහොමද, ඒක නැති කරන්නේ කොහොමද කියලා හොයනකොට ඊටත් ඉහළින් හේතුවක් උන්වහන්සේ දැකගත්තා. විද්‍යාව නම් අවිද්‍යාව කියන හේතුව නිසා සංඛාර සංඛාර නිසා විඤ්ඤාණ විඤ්ඤාණ නිසා නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සෝපාය. එහෙනම් උන්වහන්සේ කෙටියෙන් උත්තරයක් ගත්තා. මේ ලෝක සත්වයා ඔබ අප ජරා මරණ සෝක පරිදේව දුක් දුම්නස් විඳින්නේ අවිද්‍යාව නම් හේතුව නිසා බව. ඊළඟට උන්වහන්සේ මේ දුකෙන් ලෝක සත්වයා මිදෙන්නේ කොහොමද? මිදෙන්න නම් ජරා මරණ දුකින් මිදෙන්න නම් ජාතිය නිරුද්ධ වෙන්න ඕන. ජාතිය නිරෝධ වෙන්න නම් භවය නිරෝධ වෙන්න ඕන. භවය නිරෝධ වෙන්න නම් උපාදානය නිරුද්ධ වෙන්න ඕන. උපාදානය නිරුද්ධ වෙන්න නම් තණ්හාව නිරුද්ධ වෙන්න ඕන. තණ්හා නිරෝධය වෙන්න නම් වේදනා නිරෝධයක් වෙන්න ඕන. වේදනා නිරෝධයක් වෙන්න නම් ස්පර්ශ නිරෝධයක් වෙන්න ඕන. ස්පර්ශ නිරෝධ වෙන්න නම් සලආයතනයේ නිරෝධයක් වෙන්න ඕන. සලආයතන නිරෝධ වෙන්න නම් නාම රූප නිරෝධ වෙන්න ඕන. නාම රූප නිරෝධ වෙන්න නම් විඥානය නිරෝධ වෙන්න ඕන. විඥානය නිරුද්ධ වෙන්න නම් සංඛාර නිරෝධ වෙන්න ඕන. සංඛාර නිරෝධ වෙන්න නම් අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕන. උන්වහන්සේ උත්තර දෙකක් හොයාගත්තා. ජරා මරණ දුක යම් තැනක පවතීද එතන අවිද්‍යාව ඇත. අවිද්‍යාව යම් තැනකද ජරා මරණ දුක පරිදේව දුක්ඛ දෝමනස් වූයේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාසා උපායාසී යම් තැනක නැද්ද එතන අවිද්‍යාව නැද්ද? එහෙම නැත්නම් විද්‍යාව ඇත. විද්‍යාව යම් තැනකද එතන ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් නැද්ද? දැන් අපි අපේ ජීවිතයේ මේ ටික විමසා බැලුවොත් අපි කවුරුත් පිළිගන්නවා අපි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාදී දුකින් යුක්තයි කියලා. ඔබ මම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්දී දුකින් යුක්ත නම් ඒ කියන්නේ අවිද්‍යාව කියන හේතුවෙන් යුක්තයි අපිටවත්. අපි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙලා නම් අවිද්‍යාව තියෙන්න බෑ. එතන තියෙන්න ඕන විද්‍යාව. එහෙනම් දැන් අපට මේ දින දෙක තුල විසඳා ගත යුතු එක ප්‍රශ්නයයි තියෙන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් ඇති කරන අවිද්‍යාව කුමක්ද? ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස කියන සියලු දුකින් නිදහස් කරවන විද්‍යාව කුමක්ද? මේ දෙපැත්ත දැනගත්තොත් දැකගත්තොත් අපට පුළුවන්කම තියෙනවා අවිද්‍යාවෙන් ඉවත් වෙලා විද්‍යාව උපදව ගන්න. එතකොට අවිද්‍යාව දුරු කරලා විද්‍යාවක් උපදවා ගන්න කියලා අමුතු වැඩ පිළිවෙලක් නැහැ. අඳුර දුරු කළේද යම් තැනක? අඳුර දුරු කළා කියන්නේ ආලෝකය පැද්දුවා කියන්නේ. ආලෝකය පහළ වුණා කියන්නේ අඳුර දුරු වුණා කියන්නේ. එහෙනම් ආලෝකය පැද්දුවා කියලා කිව්වා අඳුර දුරු වුණා කිව්වා එකක්ම. එනිසා අවිද්‍යාව දුරු කළා කිව්වත් විද්‍යාව උපදෙව්වා කිව්වත් දෙකම එකක්ම. එහෙනම් අපිට මේ අවිද්‍යාව නිරුද්ධ කරන විද්‍යාව උපදවන මේ වැඩපිළිවෙල පිළිබඳවයි අපට ධර්ම මාර්ගයේ නිවන් මඟ හැටියට සපුරා හඳුනාගත යුතුයි. අන්න එතකොට අපි බලන්න ඕන අවිද්‍යාව කියන ධර්මතාවය අපි ළඟ තියෙනවා නම් කොතනද ඒ අවිද්‍යාව තියෙන්නේ? කොහොමද ඒ අවිද්‍යාව පවතින්නේ? කොහොමද ඒ අවිද්‍යාව අපි හඳුනාගන්නේ? අන්න ඒ හඳුනා ගැනීම කරනකොට අපට වැටහෙනවා තවත් පැත්තක්. අපි මෙතෙක් කල් අනුගමනය කළ වැඩපිළිවෙල ඒ අවිද්‍යාව ගෙවා දැමීම සඳහාද? එහෙම නැත්නම් ඒ අවිද්‍යාව ගෙවා දැමීම සඳහා සාධක වෙලා නැද්ද කියන කාරණාවත් අපට අප තුළින්ම මේ ලබන අවබෝධයත් එක්කම අපට ලබන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි හොඳින් භාවනා කරන්න මඟ වඩන්න කලින් මඟ අසාගත යුතු වෙනවා. අපි යම් තැනකට යා යුතු නම් යා යුතු තැන කොතනද කියන අදහස තීරණය වෙන්න ඕන. හැබැයි යා යුතු තැන විතරක් නියම කරගෙන පාරට බැස්සොත් අපි කොහේට කොහේට යයිද දන්නේ? මොකද පාරට බැස්සාම පාරවල් හැම පැත්තටම තියෙනවා. කොයි පාරක් දිගේ හරි අපිට යන්න පුළුවන්. හැබැයි අපි බලාපොරොත්තු වෙන ඉලක්කයේ දිශාවට යන්නේ කියන සැකේ විසඳිලා නැහැ. සමහර වෙලාවට අපි යා යුතු පැත්තට නොවෙන්න පුළුවන්. අපි යන්නේ. එනිසා අපි යම් තැනකට යන්න නම් යා යුතු තැන වගේම යා යුතු තැනට යන ගමන් මඟ මඟසලකුණුද අතා දැනගෙනම ඒ ගමනේ යා යුතු වෙනවා. මොකද ටිකක් දුර ගිහිල්ලා ඉතුරු ටික අහගන්න ආපහු එන්න බෑ. එහෙම වෙන ක්‍රමයක් මේ සාසනේ නෑ. අතීතයේ මෙනෙහි කළොත් ධර්මයේ අසා දැනගත්ත ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන ඈත පිටිතර වනාන්තරවලට වැඩම කළා. ආයි තැනිතරේ මඟ හගන්න ආවේ නැහැ. ආපහු සැවතට වැඩම කළේ ලැබූ රහත් ඵලයේ පිළිබඳව ලැබූ විමුක්ති සුවය පිළිබඳව බුදුරජාණන් වහන්සේට ප්‍රසන්නතා කරන්න. උන්වහන්සේ හමුවී ප්‍රකාශ කරන්න. එනිසා අපිටත් කෙලවර දක්වා යන ගමන් මඟ අසා දැනගත යුතු වෙනවා. ඒ දැනගත් දේට අනුවයි දකින්න වෙන්නේ. ජානතු අහං පස්සතු ආසවානං ඛයං වදාමි. දන්න කෙනා දකින කෙනාම ආත්‍රවක්ෂය කරන බව බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එනිසා අපි විමසමු ඒ ගමන් මඟ පිළිබඳව. දැන් අපි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් යුක්ත නම් ඒ අවිද්‍යාව කියන හේතුව ඇති නිසා බව අර බෝසතාණන් වහන්සේගේ පරිශ්‍රණයත් එක්ක අපද නඳුනගත්තා. එහෙනම් දැන් අපි බලන්න ඕන ඒ අවිද්‍යාව කොහොමද අප තුළ පවතින්නේ? කොතනද ඒ අවිද්‍යාව ක්‍රියාත්මක? එතන හඳුනාගෙන මිස අවිද්‍යාව දුරු කරන්න බෑනේ. අවිද්‍යාව යම් තැනකද යෙදෙන්නේ ඒ යෙදෙන තැන හඳුනාගෙන එතනයි අවිද්‍යාව දුරු කරන්න වෙන්නේ. එතනයි විද්‍යාව උපදවන්න වෙන්නේ. එනිසා අපි කවුරුවත් අන්ධකාරයේ අතපත ගා යුතු නෑ. දැන දැකම කළ යුතු ගමන් මඟ කුයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. උන්වහන්සේගේ ධර්මය ඒහි පස්සික මේ බලන්න කියලා මෙහෙම නේද කියලා පෙන්වන්න පුළුවන් ධර්මය. හැබැයි අද වෙනකොට අපට ඒහි පස්සික ගුණය ධර්මයේ තුල නැහැ. අද අපට තියෙන්නේ එව බලව කියන ධර්මයක් නෙවෙයි, එව කරව. අපට ගිය තැනින් කමඨණන් නම් හම්බ වෙනවා. මෙහෙම වඩන්න කියලා කර්මස්ථාන දෙනවා. කර්මස්ථාන දෙන අය දන්නේත් නැහැ, කර්මස්ථාන වඩන අය දන්නේත් නැහැ. මේකෙන් අවිද්‍යාව දුරු වෙනවද? අවිද්‍යාව කොතනද තියෙන්නේ? ඒ අවිද්‍යාවට කොතෙක් දුරට මේ කර්මස්ථානයේ අදාළද කියලා හිතුවෙක් දන්නේ. අපි කර්මස්ථාන දෙනවා, දෙන කර්මස්ථාන අපි වඩනවා. ඒ නිසා අපි ඒව කරව කියන තැනින් නිදිලා ඒව බලව කියන තැනට මේ ධර්ම තුල එමිනෙන්ට වෙනවා. මොකද අපිට වංචා කරගෙන බෑ, අපිව මුලා කරගෙන බෑ. මොකද තව වැඩි වෙලාවක් නෑ අපිට මේ ලෝකේ රැඳෙන්න. මේ බුද්ධ ශාසනය තුලින් ලබන්න තියෙන ඒ උතුම් සුවය මේ ඉදිරි දින්ගෙදී ලබා ගන්න බැරි වුණොත් ආයෙ අපිට මේ ගෞතම බුද්ධ ශාසනයම වුණා අහිමි වී යන්නට පුළුවන්. එනිසා මේ ක්ෂණයයි වටින්නේ. එනිසා ඉස්සන සම්පත්තිය කියලා කියන්නේ. එනිසා මේ ක්ෂණයෙන් උපරිම ඵලය කොහොමද අපි නෙලා ගන්න කියන තැනකිනුයි අපි මහන්සි වෙන්නේ. එනිසා දැන් පින්වතුන් කල්පනා කරන්න, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස දුක අපේ ජීවිතේ හා බැඳී ඇත්නම්, ඒ වගේම අවිද්‍යාව නම් වූ ධර්මතාවයද අපේ ජීවිතයේ භවත පත්‍රී තිබිය යුතුමයි. අපි වරින් වර කලින් කල මම අවිද්‍යාව ඇති කරගන්නවා කියලා හිත හිතා අවිද්‍යා තෘෂ්ණාවන් ඇති කරගත්තේ නෑ. අපි මේ ජීවත් වෙන විදිහටම අවිද්‍යා තෘෂ්ණා කර්ම තකස් වෙලා නැවත නැවතත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසය හටගත්තා. අපි ජීවත් වෙන විදිහටම ඉබේම ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන නැවත නැවතත් උපදිනවා. ඒ අපි ජීවත් වෙන විදිහට. මොකන්ද අපි ජීවත් වෙනවා කියලා කියන්නේ? අපි ජීවත් වෙනවා කියන තැන මොකක්ද කියන්නේ? අපි ජීවත් වෙනවා කියලා කරන කාරණාවන් ටික කෙටියෙන්ම කිව්වොත් අපි ගොඩක් වැඩ කරන්නේ නැහැ. අපි කරන කාර්යයන් තියෙන්නේ හතරක්. දිට්ඨ, සුත්ත, මුත්ත, විඤ්ඤාත. දකින්නවා අපි. රූප දකින්නවා. එහෙන් රූප දකින්නවා කියලා අපි ජීවත් වෙනකොට එකක් කරනවා. අහනවා, ශබ්ද අහනවා. කනින් ශබ්ද අහනවා කියලා තවත් කාර්යයක් අපි කරනවා. තවත් කාර්යයක් අපි කරනවා දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, දිවෙන් රස දැනගන්නවා, කයින් පහස දැනගන්නවා. එතකොට ඔන්න අපි තවත් කාර්යයක් කරනවා දැනගන්නවා. ගඳ සුවඳ රස පහස දැනගන්නවා. ඊළඟට සිතෙන් අරමුණු දැනගන්නවා. සිතෙන් අරමුණු දැනගන්නවා. එතකොට ඇහෙන් රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, දිවෙන් නාසයෙන් කයි සුවඳ රස පහස දැනෙනවා, සිතින් අරමුණු දැනගන්න. ඔයිට වැඩිය කිසිවක් අපි කවුරුවක් කරන්නේ නැහැ. ඕක තමයි අපි ජීවිතේ කෙටි කරලා ගත්තොත් ලොකු පොඩි බාල මහලු කියලා කිසි වෙනසක් නැහැ. ජීවත් වෙනවා කියලා කියලා තියෙන්නේ අපි ඔය ටික. එහෙනම් ජීවත් වෙනවා කියලා යෙදෙන තැන ඔය ටිකනම් ඉරෙන්නේ ඔය ටික තුලනේ අවිද්‍යාව තියෙනවා. අපි රූප දකින්නවා කියන තැන රූප දැකීම තුළ අවිද්‍යාව ඇති නිසා තෘෂ්ණා පටිඝ ඇති වෙලා කර්ම සැකසিলা නැවත නැවතත් ජාති ජරා මරණ දෝක පරිදේව දුක් දෝමනස් යන තිද හැදෙනවා. අපි ශබ්ද අහනවා කියන තැන අවිද්‍යාව ඇති නිසා ලෝභ ද්වේෂ ඇති වෙලා ඒ එහෙම ශබ්දයේ අරමය කාය වාක් මනෝ ත්‍රිවිධාකාරයෙන් කර්ම සැකසিলা නැවත නැවත ජාති ජරා මරණ දෝක පරිදේව දුක් දෝමනස්යන් තමයි හැදෙන්නේ. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා කියන තැන අවිද්‍යාව ඇති නිසා ඒ දැනෙන ගඳ සුවඳ අරමය ලෝභ ද්වේෂ ඇති කරගෙන කර්ම සකස් වෙලා නැවත නැවතත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස් විවහට ගන්න. දිවෙන් රස විඳිනවා කියන තැන අවිද්‍යාව ඇති නිසායි ඒ විඳින රසයට තෘෂ්ණාව ද්වේෂය කැමැත්ත අකමැත්ත ඇති වෙලා කර්ම සකසලා නැවත නැවතත් දුක හට ගන්න. කයින් පහස විඳිනවා කියන තැන අවිද්‍යාව ඇති නිසානේ ඒ දැනෙන සුවයට ඇලීම් ගැටීම් ඇති කරගෙන ලෝභ ද්වේෂ ඉපදিলা කර්ම සකස් කරගෙන තුන්දොරින් නැවත නැවතත් අපි සංසාර දුකට වැටෙනවා. සිතින් අරමුණු දැනගන්නවා කියන තැන අවිද්‍යාව ඇති නිසානේ ඒ දැනගන්න දේ අරමුදලා ලෝභ ද්වේෂ ඇති කරගෙන කර්ම සකස් කරගෙන නැවත නැවත සතර දුකට වැටෙනවා. එහෙනම් දැන් අපට පැහැදිලි වෙන්න ඕන මේ දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන දැන අවිද්‍යාව ඇති නිසායි අවිද්‍යාව යෙදෙන නිසායි ලෝභ ද්වේෂ මෝහ ආදී හේතුන් නැති වෙලා කර්ම සැකසিলা මේ දුක නැවත නැවතත් හටගන්න. බෝධිසත්වයන් වහන්සේ දා බෝමැඩ වැඩ ඉඳගෙන සොයාගත්ත ධර්මයේ. එතකොට දැන් අපි දන්නවද අපි දකිනවා කියන තැන අවිද්‍යාව තියෙනවා කියලා? අපි දන්නවද අපි අහන තැන අවිද්‍යාව එදිලා කියලා? අපට දැනෙන තැන අපි දැනගන්න තැන අවිද්‍යාව එදිලා කියලා අපි දන්නවද? එහෙමනම් ඒ අවිද්‍යාව කොහොමද එදිලා තියෙන්නේ? කොහොමද ඒ දකිනහම දැනෙන දැනගන්න තැන අවිද්‍යාව එදෙන්නේ කියලා දන්නවද අපි? ඒක එදෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් අපි කොහොමද නොදන්න දෙයක් අයින් කරන්නේ? අපි නොදන්න දෙයක් ඉවත් කරන්නේ කොහොමද? දැන් සියලු දුකට අපි අකමැති ඉවත් වෙන්න හදන දුකට හේතුව එතනනම් තියෙන්නේ. ඒ හේතුව ඉවත් කරගන්නේ නැතුව අපට පුළුවන් කමක් නේ අපි අකමැති අපි මිදෙන්න උත්සාහ කරන ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායා එනිසා ඒ යල්ල සැකසෙන්නේ එක තැනක ඉන්නා. එතන හඳුනා ගන්න වෙනවා. එතන දැන ගන්න වෙනවා. එතන දැක ගන්න වෙනවා. එතනයි ප්‍රශ්නෙට උත්තරය තියෙන්නේ. එතකොට අපි මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන තැන හඳුනන්නේ නැතුව ඊට මෙහා තැනකින් සති සමාධි පවත්වන්න උත්සාහ කළාට ඒක සරු උත්තරයක් වෙන්නේ නැහැ මේ ප්‍රශ්නෙට. භවය තුල කිසියම් වැඩි තහනයක් ලබන්න පුළුවන් වේවි. පුඤ්ඤාදි සංඛාර යන්ගේ ප්‍රතිඵලය අනුව විපාකයක් කරනවා. ඒ නිසා අපි කවුරුත් විවෘත මනසකින් හොඳින් බලන්න ඕන. මම මෙතෙක් කාලයක් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නම් වූ මේ දුකින් නත් මිදීම සඳහා වැඩූ පිළිවෙත භාවිතා කළ මග මේ හේතුව හඳුනගෙන හේතුව යෙදෙන හැටි දැනගෙන ඒ හේතුව ඉවත් කිරීම වෙනුවෙන්ද ඒ සඳහා උපකාර වන තරමේ හෝ වැඩපිළිවෙලක්ද මම භාවිතා කළේ කියන අදහස අපි අපේ මුලින්මත ගන්න වෙනවා. එතකොට එහෙනම් දැන් අපට සැකයක් නැහැ, වාද විවාදයක් නැහැ, එහෙම විවාදයක් ඇති වෙන්න හේතුවක් නැහැ. දකින්නවා කියන තැන සැබවින්ම අවිද්‍යාව යෙදිලා කියලා අපි දන්නවා දැන්. එතන එහෙම වැරදි විදිහට අපි දකින්න එකයි ලෝභ ද්වේෂ හටගෙන කර්ම සකස් වෙලා සතර දෙක තියෙනවා. එහෙනම් ඔය කියන අවිද්‍යාව එතන තියෙන්න ඕන. හරි විදිහට දැක්කනම් ලෝභ ද්වේෂ හටගන්න විදිහක් නැහැ. ලෝභ ද්වේෂ මොහ නැත්නම් කර්ම සකස් වෙන විදිහක් නැහැ. කර්ම නැත්නම් නැවත නැවත ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නත් හටගන්න විදිහක් නැහැ. එහෙනම් ලෝභ ද්වේෂ මොහ හටගන්නේ මේ අපි දකින අහන දැනෙන දැනගන්න දැන වරදක් තියෙනවා. අපි මේ වරදෙන් මිදෙන්න ඉස්සෙල්ලා වරද වරද හැටියටම හඳුනා ගන්න වෙනවා. වරද වරද හැටියට හඳුනාගත්තා කියලා වරදෙන් මිදෙන්නේ නැහැ. වරද වරද හැටියට හඳුනාගත්ත කෙනාට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණ දැන් ඒ වෙනුවෙන් ඒ වරද නිවැරදි කරගෙන ඒ නිවැරදි පිළිතන්න දැන් සීල සමාධි ප්‍රඥා වඩන්න. අන්නර දේ දැනගත්ත කෙනාට කිව්වා දකින්න දැන්. දකින්න නම් මෙන්න මේ ටික පුරන්න සීල සමාධි ප්‍රඥා. එතකොට බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගය පැනෙව්වේ මහමග හම්බ වෙන හැමෝටම නෙමෙයි. මහමග හමු වෙන අයට මෙන්න මේ අවිද්‍යාව යෙදෙන තැන මෙන්න මේ වැරද නිසායි උඹලා සංසාරේ දුක් විඳින්නේ. සසරෙන් දුක් ඔය දුකින් මිදෙන්න නම් මෙන්න මේ වරද නිවැරදි කරගන්න ඕන. මෙන්න මෙහිම මේ වරද යෙදෙන වරද පෙන්නලා දුන්නා. මේ අවිද්‍යාව වලටම පෙන්නලා දුන්නා. පෙන්නලා දීලා කෝ දැන් මේක දැනගත්තට දැනගත්තට මේකෙන් මිදුණා වෙන්නේ නැහැ. මිදෙන්න නම් මෙන්න මෙහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. සීලයක පිළිපදලා සීලයට පිටලා සිතත් ප්‍රඥාවත් වඩන්න ඕනේ. එහෙම වැළවුවොත් මෙන්න මේ අවුල මෙන්න මේ වැරද්ද විසඳ ගන්න පුළුවන්. අන්තෝජතා මහිතත. ඇතුළතත් අවුල් කළ පිටතත් අවුල් කළ ඇතුළතත් පිටතත් දෙපැත්තම අවුල් කළ මේ අවුල මේ වැරද්ද නිවැරදි කර ගන්න පුළුවන් කියන අදහස බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ. එහෙනම් දැන් අපට පුළුවන් හිතලා බලන්න විමසලා බලන්න මම රූප දකින්න කෙනෙක්, ශබ්ද අහන කෙනෙක්, ගඳ සුවඳ දැනෙන කෙනෙක්, රස දැනෙන කෙනෙක්, පහස දැනෙන කෙනෙක්, අරමුණු දැනගන්න කෙනෙක්. එහෙනම් මම දකින්න අහන දැනෙන දැනගන්න දැන අවිද්‍යාව විදින අවිද්‍යාව තියෙනවද? ඒ අවිද්‍යාව දැනගෙන නැති කිරීම සඳහාද මම මේ ජීවිතයේ පිළිවෙත මග සීල සමාධි ප්‍රඥා වඩලා තියෙන්නේ? අපට අපෙන් කර්ම විමසන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි අපෙන් විමසා බැලුවොත් මොකද්ද නුඹ දකින්න තැන තියෙන වැරද්ද? නුඹ දකින්නවා කියන තැන වැරද්දක් තියෙනවා. මොකක්ද ඒ වැරද්ද? අහනවා කියන තැන වැරද්දක් තියෙනවා. ඔබ හඳුනනවාද ඔබේ වැරද්ද? ඔබට දැනෙනවා කියන තැන වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද දන්නවද? දැනගන්නවා කියන තැන වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද දන්නවද? දැන් ඔන්න අපට උත්තර දෙකක් තියෙනවා. දන්නවද නැද්ද? දන්නවා නොදන්නවා කියන තැන අපි දන්නවා අවිද්‍යාව හා විද්‍යාවේ ආරම්භය. අපිට කියන්න වෙන්නේ නොදන්නවා කියන එක. නොදන්නවා කියන එක. නොදන්නවා කියනවා නම් එහෙනම් තවදුරට අපි අකමැති නිදෙන්න උත්සාහ කරන ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ පැවැත්ම ඒ හේතුවෙන්ම නිරායාසයෙන්ම සකස් වෙනවා. ඒක කාටවත් ලෝකෙ වෙනස් කරන්න බෑ. ලෝකෙ කවුරු හරි වෙනස් කළා නම් වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ මේ දකින අහන දැනෙන දැන ගන්න තැන වෙනස් වීමෙන්මයි. ඒ වෙනස කරගත් උත්තමයන් වහන්සේලා ගැන අපි දන්නවා. උන්වහන්සේලා ගැන කියන්නේ කොහොමද? දිත්තේ දිත්තමත්ත, සුතේ සුතමත්ත, මුතේ මුතමත්ත, විඤ්ඤාතේ විඤ්ඤාත. දැකීම දැකීමෙන් අවසන්. ඇසීම ඇසීමෙන්ම අවසන්. දැනීම දැනීමෙන්ම අවසන්. දැනගැනීම දැනගැනීමෙන්ම අවසන්. එහෙම වුණා නම් ආයි කළ යුත්තක් නැහැ කට. අපි කොහොමද? අපට දැකීම දැකීමෙන් අවසන් වෙනවද? දැකීම දැකීම දැකීමෙන් අවසන් වෙලා නැහැ. අපිට දැකපු දේවල් ඔක්කොම ඉතුරු වෙනවා. දැකපු දේවල් දැන් සිහි කරලා බලන්න පුළුවන්. දැන් සිහි කරගෙන ආපහු ගිහිල්ලා ඒ දැකපුවා නැවත නැවත දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැක දකින්න ඒවා අල්ලලා බලන්න පුළුවන්. දකින්නේ අල්ලන්න බැරිද? පුළුවන්. අදාකට පුළුවන් දකින්නේ අල්ලන්න පුළුවන්. දකින්නේ හපලා ලෙව කාලා බලන්න පුළුවන්. දකින්නේ ඉඳලා බලන්න පුළුවන්. දකින්න ඒවත් එක්ක සමහර ඒවත් එක්ක කතා කරන්න. එතකොට අපිට දකින්න දේ මේ ආයතන හයෙන්ම පරිහරණය කරන්න පුළුවන් බව තමයි. අහන දේ තව තව ආයතන වලින් ඇහෙන දේ දකින්නත් පුළුවන්. අල්ලල බලන්නත් පුළුවන්. හිතල බලන්නත් පුළුවන්. තවත් තවත් ආයතන වලින් ඒ හසු කරගන්න පුළුවන් කියන මායිමක අපි ඉන්නේ. සුවඳ දැනෙනකොට ඒ සුවඳ දැනෙන දේ අල්ලල බලන්න පුළුවන්. සුවඳ දැනෙන දේ හපල ඉවසාල බලන්නත් පුළුවන් කියන තැනදී. සුවඳ දෙන දේ ඇහෙන් බලන්නත් පුළුවන් කියලා අපි. රස දැනුණාම පහස ලැබුණාමත් එහෙමයි. එතකොට දැන් මොන බලන්න රහතන් වහන්සේට නම් මේ අවිද්‍යාව දුරු කරගත්ත රහතන් වහන්සේට නම් දැකීමම පමණයි. දැකපු දේ අල්ලන්න බෑ. දැකපු දේ හපලලව කාල බලන්න බෑ. දැකපු දේ සිප ගන්න බෑ. දැකපු දේ එක කතා කරන්න බෑ. අදුතරමින් දැකපු දේ සිහි කරගන්නවත් පුළුවන්. තියෙන බව. දැන් අපිට දැකපු දේවල් තියෙනවා. අහන දේවල් තියෙනවා. දැනෙන දේවල් තියෙනවා. දැනෙන රස තියෙනවා. දැනෙන පහසවල් තියෙනවා. දැනගන්න දේවල්. එතකොට ඔන්න අපේ වෙනස හම්බ වෙනවා. අපි තියෙන දෙයක් දකින්නේ. තියෙන රූපයක් අපිට පේනවා. තියෙන ශබ්දයක් අපිට ඇහෙන්නේ. තියෙන ගන්ධයක් අපිට දැනෙන්නේ. තියෙන රසයක් අපිට දැනෙන්නේ. තියෙන පහසක් අපිට දැනෙන්නේ. තියෙන දෙයක් ගැනයි අපිට හිතෙන්නේ. ඔන්න අපේ ඇඳුමට අපි ඉන්න දැන්. අපි ඉන්නේ හොඳට තේරුම් ගන්න ලෝකේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා, අරමුණු තියෙනවා. අන්නේ තියෙන දේවල් දකිමින්, අහමින්, දැනෙමින්, දැනගනිමින් අපි ඉන්නේ. එතකොට අපි දකින්නේ ලෝකේ තියෙන දේවල්. අහන්නේ ලෝකේ තියෙන දේවල්. දැනෙන්නේ ලෝකේ තියෙන දේවල්. දැනගන්නේ ලෝකේ තියෙන දේ. එතකොට අපිට මිදෙන්න බෑ. අපි බැඳිලා, අපි හසු වෙලා. දැන් රහතන් වහන්සේ දැකීම දැකීමෙන් අවසන් කියලා කියන්නේ උන්වහන්සේටත් ලෝකේ තියෙන දෙයක් දකින්න ලැබුණා නම් උන්වහන්සේ දැකීම දැකීමෙන් අවසන් කියලා කියාගන්න බෑ. ඒ තියෙන දෙයක් දැක්කනම් දැකපු දේ ඇයි අල්ලන්න බැරි? දැකපු දේ ඉඹල බලන්න බැරි මොකද? දැකපු දේ හපල බලන්න පුළුවන්. දැකපු දේ ආපහු හිතන්න පුළුවන්. හිත හිත ආපහු ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් අපි දකින විදිහයි උන්වහන්සේගේ දකින විදිහේ වෙනසක් තියෙනවා. අපි දකින්නේ බාහිරේ තියෙන දෙයක් දකිනවා. තියෙන ශබ්දයක් දැනෙනවා. තියෙන ගඳ සුවඳ රස පහසක් දැනෙනවා. තියෙන අරමුණුමයි දැනගන්නේ. එතකොට බාහිරේ තියෙන දේවල් තමයි අපට ඇහෙන්නේ, පෙනෙන්නේ, දැනෙන්නේ, දැනගන්නේ කියන තැනට. ඒ ඉන්න පිළිගැනීම මත සාධාරණයි ඒ තියෙන දේවල් අනිත් අනිත් ආයතන වලිනුත් පරිහරණය කරන්න පුළුවන් දැකීම දැකීමකින් අවසන් නොකොට කියන. එහෙනම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අවිද්‍යාවෙන් මිදුණා කියන තැන දිත්තේ දිට්ඨමත්තං නම් සුතේ සුතමත්තං නම් මුතේ මුතමත්තං නම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං නම් අපි ඉන්න තැන වැඩ ඉන්නවා වෙන්න බෑ. එහෙනම් උන්වහන්සේලාගේ දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන කාරණාව අපි දන්න විදිහට වඩා අපි පිළිගෙන පරිහරණය කරන විදිහට වඩා එහෙන් පිටින් වෙනසක් ඒ තුල තියෙනවා. එතකොට උන්වහන්සේගේ දැකීම ගැන කතා කරන්නේ දැකීම මාත්‍රය. දැකීමම පමණයි. දැකපු දේ අල්ලන්න බෑ කියන්නේ. අපි උදාහරණයක් නිදර්ශනයක් අරගෙන බැලුවොත් කණ්ණාඩියක් මත ඇදුණු ඡායාවක් අපි දිහකලොත් දැන් කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බයක් කණ්ණාඩියේ ප්‍රතිබිම්බය පෙනෙන්නේ නැද්ද? පේනවා. අල්ලන්න පුළුවන්ද? ඇල්ලුවොත් මොකක්ද අහුවෙන්නේ? කණ්ණාඩිය. ඉඹල බලන්න පුළුවන්ද? ඉඹින්න පුළුවන්. වීදුරුව. ලෙවකාල බලන්න පුළුවන්ද? නෑ. වීදුරුව තමයි ලෙවකාල. එතකොට දැන් බලන්න කණ්ණාඩිය ඇඳුණු ඡායාව බලන්න පුළුවන්. පේනවනේ. පේන යමක් තියෙනවා. හැබැයි පේන දේ අල්ලන්නත් බෑ, හපලා බලන්නත් බෑ, ඉඹල බලන්නත් බෑ. ඒක පුළුවන් බලන්නම විතරයි. එතකොට රහතන් වහන්සේ නමකගේ දැකීම ඔය හා සමාන වුණොත් අපි දකින්නේ දෙයක්නේ, කෙනෙක්නේ. එහෙනම් උන්වහන්සේගේ දැක්ම ඊට වඩා වෙනස් වෙනවා කියන තැනට මේ සාක්ෂිය මේ සාධකය. දැන් ඔන්න එතන තමයි අපි හොයාගන්න ඕන. ඒක හොයාගත්තොත් හඳුනගත්තොත් සතර දුරනේ, සතර දිගනේ. දීගෝ සංසාරාණං සංසාරයේ දීර්ඝ වෙන්නේ සද්ධම්මං අවිජානතු. මෙන්න මේ ධර්මයේ නොදන්න කෙනාට දීගෝ බාලාණං සංසාරෝ සද්ධම්මං අවිජානතු. මෙන්න මේ ඇත්ත නොදන්න කෙනාගේ සතර දුරයි, සතර දිගයි. මෙන්න මෙතන ධර්මය, මෙතන යෙදෙන ආකාරය දැනගත්තු සතර දිගනේ බොහොම කෙටි. එයාගේ ගමන ඉක්මනින් නිමා වෙනවා. එනිසා දැන් බලන්න කොහොමද එතනයි අපේ වෙනස යෙදෙනවා ඇති. අන්න ඒ සඳහා අපි පළමුව අපිව විමසන්න වෙනවා. අපි ඉන්නවා ඉදිරියේ රූපයක් තියෙනවා, තියෙන රූපේ මේ ඇහැට පේනවා, මෙහි ශබ්ද තියෙනවා, ඒ ශබ්ද කනට ඇහෙනවා, ගඳ සුවඳ තියෙනවා, තියෙන ගඳ සුවඳ මේ නාසයට දැනෙනවා, රස තියෙනවා, තියෙන රස දිවට දැනෙනවා, ලෝකයේ සුව පහසු තියෙනවා, ඒ තියෙන පහස කයට දැනෙනවා, ලෝකයේ නොයෙක් අරමුණු තියෙනවා, ඒ තියෙන අරමුණු හිතට දැනෙනවා. ඒක තමයි අපි පිහිටා සිටින තැන, අපි දරා ඉන්න තැන. එතකොට දැන් බලන්න ඕන තියෙන රූප නම් එහෙට පේන්නේ හරි නිර්වින්දනය කළ වෙලාවේ ඇහි මොන කොටස දාරු? කනේ මොන කොටස දාරු? නාසයේ දිවේ කයේ මොනවා දාරු? ඔක්කොම ඒ ආකාරයෙන්ම තියෙනවා. හැබැයි එහෙට පේනවද රූප? කනට ශබ්ද එන්නේ. නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස දැනෙන්නේ. එහෙනම් ඇහැ පේනවා නම් ඇහැට නම් රූප පේන්නේ නිර්වින්දනය කළ වෙලාවේ පේන්න ඕන, ඇහෙන්න ඕන, දැනෙන්න ඕන. එහෙනම් ඇහැ තිබුණු පමණකින් රූප දකින්න බෑ. කන තිබුණු පමණකින් ශබ්ද අහන්න බෑ. නාසය තිබුණු පමණකින් ගඳ සුවඳ දැනෙන්නේ නෑ. දිව තිබූ පමණකින් රස දැනෙන්නේ නෑ. කය තිබූ පමණකින් පහස දැනෙන්නේ නෑ. එහෙනම් කොහොමද දැනෙන්නේ? කොහොමද දකින්නේ? කොහොමද දැනෙන්නේ? මේ ටික විතරක් තිබිලාමදි සිත සිතුවිලි තියෙනවා. දැන් අපට දකින්නවා කියන තැන චිත්ත චෛත්‍යක ධර්මයන්ගේ හවුල ගැන ලොකු වැටහීමක් නෑ. ඇහැටම පේනවා, කනටම ඇහෙනවා කියන තැනක තමයි අපි බලවත්ව පිහිටා සිටින්නේ. දැන් අපිට හොයාගන්න වෙනවා ඇහැයි රූපයයි තිබුණාට දකින්න බෑ, සිතත් සිතුවිලිත් මේකට එකතු වුණොත් තමයි අහන්න දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් අපිට හම්බ වෙනවා ධර්මයක්. ඇහැ තිබුණට රූප දකින්න බෑ. චිත්තදෛත්‍යක ධර්මයන්ද යෙදුනොත් විතරයි දකින්න පුළුවන්. කනයි ශබ්දය තිබුණට ඇහෙන්නේ නෑ. සෝත විඥානයයි ඒ සිතේ උපදින වේදනා සංඥා සංඛාරයෝ පහළ වෙන්න ඕන. ඒ චිත්තදෛත්‍යක ධර්මයන්ගේ එකතුවත් එකයි ඇහෙන්නේ. කනන නාසය ගන්ධ තිබුණට, දිව රස තිබුණට, කය පහස තිබුණට අපිට අරමුණු දැනෙන්නේ නෑ. සිතත් සිතුවිලි ඒ හා යෙදුනොත් විතරයි ඒක දැනෙන්නේ. එහෙනම් දැන් අපට අවිශ්ය වෙච්ච අපේ දැනුමෙන් ඈතට ගිය ටික තමයි චිත්ත චෛතසික කියන ධර්මතාවය. ඒව කොහොම යදෙනවද, කොහේ යදෙනවද කියන එක අපි දැනුනේ. ඒ නිසා අපි තියෙන දේම පේනවා, පේන දේම තියෙනවා කියන තැනක අපි ඉන්නවා. තියෙන දේවල් පේනවා විතරක් නෙමෙයි, පේන දේවල් තියෙනවා. ඒවා නැති වෙලා නෑ, තියෙනවා. ඒ තියෙන දේවල් නැවත නැවත බලන්න පුළුවන්, අහන්න පුළුවන්, උඹලා බලන්න පුළුවන්, අපලා බලන්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන් කියන තැනක දැකීම දැකීම කියන අවසන් වෙලා නෑ. එහෙමනම් මෙන්න මේ ධර්මතා පෙර සොයාගෙන කොතනද මේ අවිද්‍යාවේ දෙන්නේ? කොහොමද අවිද්‍යාවේ දිලා තියෙන්නේ? මේ රූපේද, මේ විඥානයේද, එහෙම නැත්නම් මේ චෛතසික ධර්මයන්ගේද? චිත්ත චෛතසික රූප මේ ටිකෙන් කොතනද මේ අවිද්‍යාව රැඳිලා තියෙන්නේ? ඔන්න කියලා හඳුනාගත්තොත් චිත්ත චෛතසික රූප සම්මත පරමාර්ථ වෙනවා. සම්මුති පරමාර්ථ ධර්ම ටික. ඒ ටික දකින කෙනාට නිබ්බාන පරමාර්ථය හම්බ වෙන්න ඕන. සතර පරමාර්ථයන්ගෙන් තුනක් ලෝකයට අයිති ටික. සංකත පරමාර්ථය. අනිත් නිබ්බාන අසංකත පරමාර්ථය. නිබ්බාන නම් වූ අසංකත පරමාර්ථය පිළිබඳව අපට හමු වෙන්නේ සංකත පරමාර්ථ ධර්ම පිළිසිඳ දෙක. ඒකට කියනවා දුක පිළිසිඳ දෙක. චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ දැන් දැන් බලන්න තමන් තමන් දකිනවා කියන තැන මෙන්න මේ බඳු චිත්තජයසික රූප මේ බඳු ධර්මතාවයක් කියලා තියෙනවා. මේ යතුරු ධර්මතාවයන් පිළිබඳව අපි දැනුව විමසුම කොටෙක්ද කියලා. එහෙනම් මෙන්න මේ ධර්මතා අතරේ රහතන් වහන්සේට අමුතුවෙන් මවාගත්ත දෙයක් වෙන්න බෑ. උන්වහන්සේගේ පිහිටා සිටීම යථාර්ථය සත්‍ය සත්‍යයේ පිහිටායින්නේ. ඒක මවාගත්ත මායාකාරී ලෝකයක පැවැත්මක් නෙවෙයි, සත්‍ය මත පිහිටීමක්. එහෙනම් මෙන්න මේ දකිනවා කියන තැන අපිට යෙදුණු මායාවක් තියෙනවා, බොරුවක් තියෙනවා. අන්න ඒ බොරුවෙන් ඒ මායාවෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මිදලා තියෙනවා. දැන් මොන අපිට තියෙනවා හොයන්න වෙන්නේ? මොකද ඒ මායාව, මොකද ඒ බොරුව? ඊටක හොයාගත්තට පස්සේ තමයි අපිට ඥාය යුතු තැන හම්බ වෙන්නේ. නිවන කියන නම වැඩක් නෑ. ඥාය යුතු තැන හම්බ වෙන්නේ එතන. එහෙනම් මෙන්න මෙතනට යන්න පුළුවන් වුණොත්, මෙන්න මේ වගේ තැනක පිළිතා ඉන්න පුළුවන් වුණොත් එතනයි නිවන තියෙන්නේ. එතනයි නිවන තියෙන්නේ. ඒ නිසා අපිට අනිවාර්යෙන්ම ඒක මග අරලා යන්න බෑ. අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියාවක් බවට පත් කරගන්න බෑ මේ ධර්මවල. අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියා කියලා අපි සිංහල ඉගෙන ගන්න උත් ඉගෙන ගන්නවා. වැසි වැටුණොත් ගඟ පිරේ. මෙහෙම වඩාගෙන වඩාගෙන යනකොට ඒක හම්බ වෙයි. එහෙම වෙන්නේ. එහෙම වෙන්න බෑ. එනිසා ඒක දැකලම දැනගෙනම එතන තියාගන්න. එනිසා අපිට ඒ අවිද්‍යාව රැඳුණු අවිද්‍යාව යෙදෙන ආකාරය අපේම ආයතන ටික ලිහාගෙන විමසා හඳුනාගන්න වෙයි. විමසා දැනගන්න වෙයි. ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්මයේ කියලා කියන්නේ. ඒ ටික අහගත්තාම ඒ අහගත්ත විදිහට සිත මෙහෙවන්න ඕනේ. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ ආකාරයෙන් සිත මෙහෙවනකොට ඒකට කියනවා ධර්මානුධම්ම ප්‍රතිපදාව කියලා. අන්නේ ධර්මානුධම්ම ප්‍රතිපදාවෙහි යෙදෙනකොට අන්නේ අහගත්ත දේ තමන්ගේ අත්දැකීමක් බවට පළමුවරක් වෙනකොට කියනවා සෝදාපන්න. ඊට වඩා තාවුරු වෙනකොට සකදාගාමී කියනවා. ඊටත් වඩා මේ අත්දැකීම තමන්ගේම අත්දැකීමක් බවට පත් වෙන්න තාවුරු වෙනකොට අනාගාමී කියනවා. ඊටත් වඩා මේ සත්‍ය පිහිටා සිටිනකොට ඉතුරුවක් නැතුව ඒ අවබෝධය සම්පූර්ණ වුණා සාර්ථකයි. වෙන දෙයක් නෙවෙයි උච්චාරණය. එනිසා අපිට අපි ගැන අමතක කරලා බෑ. අපිට අපි ගැන වහලා තියලා වෙන කටයුත්තක් නැහැ. මෙය විවෘත කරගන්නම වේ. විවෘත කරලම බලන්නම වේ. එනිසා අපි ළඟ තියෙන ඒ වරද නිවැරදි කරගන්න නම් ඒ වරද වරද හැටියට හඳුනාගත යුතුයි. දැන් අපිට මේ කතා කරපු දේ තුළ යම් වැටහීමක් අපට ලැබුණා අපි වර්ධනයේ ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ දැකපු දේවල් තියෙනවා, තියෙන දේවල් අල්ලලා බලන්න පුළුවන්, ඉබලා බලන්න පුළුවන්, හපලා බලන්නත් පුළුවන් කියන තැනක අපි ඉන්නවා කියන පිළිගැනීම ඇත්තක් නිසා. ඔය තත්ත්වයම නම් රාතන් වහන්සේටත් තියෙන දිත්තේ දිට මත්තන් කියන්න බෑ කියලත් අපි දන්නවා. ඒකත් අපි නිදර්ශනයකින් බැලුවා. දිය මත ඇඳුණු ඡායාවක්, කණ්ණාඩියේ ඇඳුණු ඡායාවක් දකින්නම විතරයි පුළුවන්. දකින්නම විතරයි පුළුවන්, වෙන පිටිවක් කරන්න පුළුවන්. එහෙනම් උන්වහන්සේලා දකින්නවා කියන තැන ඒ බඳු දැක්මක් වෙන්න ඕන. කන්නාඩියක හඳුනු ඡායාවක් දකින්නවා. දිය මත ඇඳුණු සෙවලල්ලක් දකින්නවා. ඒ බඳු දැක්මක් වෙන්න ඕන උන්වහන්සේලා දැක්කෝ. අපට අනුමාන කරගන්න පුළුවන්. එහෙනම් ඒ දැක්ම කෙසේද වෙන්නේ? කොහොමද වෙනවයි? හදේතරදී අපට අර මදුපිණ්ඩික සූත්‍රයෙන් කියලා දෙන හත්ති පදෝපම සූත්‍රයෙන් උගන්වන, තුල රාමලෝවාද සූත්‍රයෙන් කියා දුන්නු ඒ ධර්ම න්‍යාය හුඟක් ප්‍රයෝජනවත් වේ. හුඟක් විමසන්න වේවි. එතකොට අපි බලන්න ඕන ඒ අනුව එහෙට රූපයක් ගැටෙනවා. එහෙට රූපයක් ගැටුණාම චක්කු විඥාන පිට උපදිනවා. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඥාන. අන්න ඒ තුන්දෙනා එකතු වුණාම අපි කියනවා චක්කු සම්පස්ස කියලා. කන සද්දයන් නිසා සෝත විඥානය උපදිනවා. එතකොට කියන සෝත සම්පස්ස කියලා. දිවත් රසයත් නිසා දිවහා විඥානය උපදිනවා. ඒ තුන්දෙනාගේ එකතුවට කියනවා දිවහා සම්පස්ස කියලා. කයත් පහසත් නිසා කාය විඥානය උපදිනවා. ඒ තුන්දෙනාගේ එකතුවට කියනවා කාය සම්පස්ස කියලා. මනසත් ධර්මත් මනෝවිඥානත් තුන්දෙනාගේ එකතුවට කියනවා මනෝ සම්පත්. චක්කු සම්පත්, රූප සම්පත්, ධ්‍යාන සම්පත්, දිවා සම්පත්, කාය සම්පත්, මනෝ සම්පත්. මෙන්න මේ ස්පර්ශය යෙදුනහම දැකීමක් වෙනවා, ඇසීමක් වෙනවා, දැනීමක් වෙනවා, දැනගැනීමක් වෙනවා. හැත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි දැකීම. කන සද්දයත් සෝත විඥානයත් ඇති කල්ලි ඇසීම. නාසයත් ගන්ධයත් ග්‍රහණ විඥානයත් ඇති කල්ලි දැනීම සුවඳ. දිවත් රසයත් දිවහා විඥානයත් ඇති කල්ලි දැනීම රස. කයත් පහසත් කාය විඥානයත් ඇති කල්ලි දැනීම පහස. හිත සිතුවිලි මනෝවිඥානයත් ඇති කල්ලි දැන ගැනීම. මෙන්න මේ ආකාරයෙන් යෙදෙන ධර්මතාවය. එතකොට මේ දැකීම කියන එක තමයි අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපට දැකීම අරියේ තියෙන දෙයක් වෙලා, ඇහිම එළියේ තියෙන දෙයක් වෙලා, දැනීම මෙහි තියෙන දෙයක් වෙලා, දැනගන්නේ ලෝකේ තියෙන දෙයක් වෙලා. දැන් මෙන්න මේ න්‍යාය විමසා බලන්න වේවි. තෙලු තිරය දැල්ල ඇති කල්ලි ආලෝකය. නන්දක ස්වාමීන් වහන්සේ මෙහෙණවරට වැඩම කරලා බණ කියලා දෙනවා. නන්ද පුරුවන් සූත්‍රයේ මධ්‍යම නිකා නැගෙනවරුනි එළු තිරයක් දැල්ලක් නිසා ආලෝකයක් පේනවා. එළු තිරයක් දැල්ලක් නිසා ආලෝකයක් පේනවා. හැබැයි ආලෝකය තෙල් නෙමෙයි. ආලෝකය තිරයද නෙමෙයි. ආලෝකය දැල්ලද නෙමෙයි. තිරේ නැතුව තෙල් නැතුව දැල්ල නැතුව ආලෝකයක් ඇත්තෙත් නෑ. ආලෝකය තෙල් වලට අයිතිත් නෑ, තිරේට අයිතිත් නෑ, දැල්ලට අයිතිත් නෑ. එහෙත් මේ හේතු ඇති කල්දී නිබඳු ඵලයක් ඇති වෙනවා. එතකොට ඒ ආලෝකය තෙල් තිරේ දැල්ල එකතු වෙන්න කලින් කොහේ හරි ලෝකෙ තිබුණාද? ඒ තෙල් තිරේ දැල්ල කියන මේ හේතු එකතු වෙන්න කලින් කොහේ හරි වෙන තැනක තිබුණු ආලෝකයක්ද මේ ආවේ? නෑ, වෙන තැනක ඉඳලා ආවත් නෙමෙයි. දැන් මෙතන තෙල් තිරේ දැල්ල නැති වෙනකොට මේ ආලෝකය වෙන තැනකට ගියාද? කොහේ හරි ඉඳලා ආවෙත් නෑ, කොහේටවත් ගියේත් නෑ. තෙලුත් තිරයක් දැල්ලත් ඇති කල්හි පෙර නොතිබීම හටගත්තා. තෙලුත් තිරයක් දැල්ලත් අවසන් වෙනකොටම ඉතුරුවක් නැතුවම ආලෝකය අවසන්. ඒක ඇත්තක් නෙමෙයිද? ඉති පොඩ්ඩක්වත් තියනවද බොරුවක්? එහෙනම් දැන් අපි කිව්වොත් ඇහත් රූපයත් චක්කවිඥානයත් ඇති කල්හිම පෙර නොතිබීම දැකීමක් වෙනවා. ඇහත් රූපයත් චක්කවිඥානයත් බිඳෙනකොට හිතුවක් නැතුවම දැකීමද අවසන්. දැකීම පෙර කොහේ හරි ඉඳලා ආවෙත් නෑ, දැකීමෙන් පස්සේ වෙන කොහෙට හරි ගියේ. එහෙනම් දැකීමක් තියෙනවා, දැකීම දැකීමෙන් අවසන්. අර හේතු ටික අවසන්. ඔන්න රහතන් වහන්සේ ගේ දැක්ම. රහතන් වහන්සේගේ දැක්ම ඒ අපි තෙල් තිරේ දැල්ල කියන තැනින් පෙන්නපු ආලෝකය වගේ. දැකීමක් තියෙනවා, ආලෝකයක් තියෙනවා නැත්තේ නේ. හැබැයි ඒක තෙල් තිරේ දැල්ල ඇති කල්හිම පමණයි. ඒ ආලෝකේ කොහේ හරි ඉඳලා එනවත් නැහැ, කොහෙටවත් යනවත් නැහැ. පෙර නොතිබීම හට ගන්නවා, ඉතුරුවක් නැතුවම අවසන්. එතකොට පෙර නොතිබීම හටගත්තා නම් ඉතුරුවක් නැතුවම අවසන් නම් අල්ලන්න පුළුවන් වෙයිද? නැහැ. බලන්න පුළුවන්ද?
නැහැ.
අපලා බලන්න පුළුවන්ද? නැහැ. දැන් හිතනවා නම් හිතන්න තියෙන්නේ මොකක්ද? උපාද වේදම් ඉපදිලා වැය වෙලා කියලා හිතනවා නම් හිතන්න තියෙන්නේ. තියෙනවා කියලා හිතන්න පුළුවන්ද? එහෙනම් රහතන් වහන්සේගේ දිට්ඨිමත්තන් කියන්නේ ඔන්න වගේ තැනකින් මාස්ටර්. අපි තවත් නිදර්ශනය කරන්න බලමු. එහෙම කියවෙන ගහ පොළවන් ආලෝකයක් නිසා සෙවනැල්ලක් පේනවා. සෙවනැල්ල පොළවද? සෙවනැල්ල ගහද? සෙවනැල්ල ආලෝකය. සෙවනැල්ලක් තේනවා. හැබැයි ගහටයි තේ කියලා කිව්වොත් ඒක වැරදි. පොළවටයි තේ කියලා කිව්වොත් ඒකත් වැරදි. ආලෝකයටයි තේ කිව්වොත් ඒකත් වැරදි. සෙවනැල්ලක් නැහැ කිව්වොත් ඒකත් වැරදි. එතකොට සෙවනැල්ලකුත් තියෙනවා, මේ හේතු එකකටවත් අයිති නැති. කොහේ හරි ඉඳලාවත් නෙමෙයි, කොහෙටවත් යනවත් නෙමෙයි. මේ හේතු ඇති කල්හිම පෙර නොතිබීම හට ගන්නවා සෙවනැල්ල. ඒ හේතු එකක් හෝ නැති වෙනකොට ඉතුරුවක් නැතුවම නැති වෙනවා. ඒකනේ අර්ථය. එහෙනම් ඔන්න බුදුපදයේ බුදු මහරහතන් වහන්සේලාගේ දැක්මත් ඇහත් රූපය චක්කු විඥානය තෙතිකල්ලි දැකීමක් වෙනවා. අර තෙල්තිරේ දැල්ලි තල්ලි ආලෝකය. කන ශබ්දය සෝත විඥානයේ ඇතිකල්හි ඇසීමක්. නාසය ගන්ධය දිවා විඥාන නාසය ගන්ධය ධාර විඥානයේ ඇතිකල්හි දැනීම. දිවත් රසය දිවා විඥානයේ ඇතිකල්හි දැනීම. කයත් පහසත් කාය විඥානයේ ඇතිකල්හි දැනීම. ගහක් පොළවත් ආලෝකය ඇතිකල්හි දැනීම. මනස ධර්මයත් මනෝ විඥානයත් තෙතිකල්හි දැන ගැනීමක් තියෙනවා. පෙරණ පිළීම අතගත් කොහෙවත් ඉඳලාවත් නෙමෙයි කොහෙවත් යනවත් නෙමෙයි. තෙලුත්‍රයන් දැල්ලත් තෙතිකල්හි ආලෝකය. ඒ වගේම ඇහැ රූපේ චක්කු විඥානේ මේ තුනෙන් එකක් අදුතරමින් එකක් හෝ බිඳුනො දෙකීම ඉතුරුනේ. තෙල්තිරේ දැල්ල නැති වුණොත් ආලෝකයේ තුරේ මොහොතක්වත් ඇහැ රූපේ චක්කු විඥානයේ මේ හේතු තුන් දෙනාගේ වීම වෙනුන දෙකීම ඒ මොහොතේම. දැන් එතකොට රහතන් වහන්සේට අමුතු එකක් අපට අමුතු එකක් කියලා නැහැ. ධර්මතාවය එකයි. හැබැයි උන්වහන්සේට දැනුම තියෙනවා, නුවණ තියෙනවා, ඒක ඇත්ත දකිනවා. අපිට ඇත්ත අපට තියෙන දේවල් පේන පේන දේවල් තියෙන. අපි වැරදි දෙක පේනවා. තියෙන දේවල්මයි පේන්නේ. පේන දේවල් තියෙන. එතකොට හටගත්ත දේ නැති වෙලා නැහැ. එතකොට තියෙන දේවල් පේනවා, පේන දේවල් තියෙනවා කියලා කියනකොට එතන තියෙන්නේ නිත්‍ය බව. නිත්‍ය බව. මට කැමති කැමති විදිහක් කරන්න පුළුවන් ආත්ම බව. දැන් දැකපු දේවල් මට අල්ල බලන්න පුළුවන්. උඹල බලන්න පුළුවන්. අපල බලන්න පුළුවන් කියනකොට මට කැමති දේවල් කරන්න පුළුවන් බව. මේ ආත්ම බවක නිත්‍ය බව, ස්ථිර බව කියන එක. එතකොට අපට අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ලැබිලා නැහැ. එහෙනම් අපිට මෙන්න මෙතන එතනයි මෙතනයි වෙනස තව දුරට ඒ ටික ඔයා ගත්තට පස්සේ එතන පිහිටන්න භාවනාව ඕන. එතන ස්ථාවර වෙන්න, එතන නොරැවටි පිහිටා සිටින්න භාවනාව. නිකම් භාවනාවක් බෑ. සීලයට පිහිටලා ඒ ටික වැදගත් ගන්න හරියන්නේ. එතකොට දැන් අපි තවත් එකක් ඒ අදහසට ලං වෙන්න බැලුවොත් වෙලාව විවේක ගන්න වෙලාව නැද්ද? මොකද කරන්නේ? නම් විනාඩි අත දිගටම ඉන්න පුළුවන්ද තව? එහෙනම් අපි ඉතුරු පැය කාලත් ඔහොමම හොඳයි. එතකොට දෙකීම දෙකීමකින් අවසන් වෙනවා නම් අපිට මෙතන තියෙන තව රහසක් හොයන්න. දැන් මෙතන කියනවා එහේ රූපය චක්කු විඥානය ඇති කල්හි. එතකොට රූප තිබුණාට පේනව නෙමෙයි. රූප තිබුණාට පේන්නේ රූපයක් ඇස චක්කු විඥානය ඇති කල්හි දැකීම වෙයි. එතකොට මේ තුන් දෙනාගේ එකතු වීමෙනුයි ඒ අනත් ශබ්දයක් තිබුණාට එහෙන්නේ නැහැ. කන ශබ්දය ප්‍රත විඥානය ඇතිකල්ලි එහෙනවා. තවදුරටත් ඒක කියවුණා දැකීම එහෙ නෙවෙයි. දැකීම රූපයද නොවේ. දැකීම විඤ්ඤාණයද නොවේ. ආලෝකයේ තෙලුත් නෙමෙයි, තෙලයක් නෙමෙයි, දැල්ල නෙමෙයි. එතකොට දැන් අපි දකින්නේ රූපේ. දකින්නේ එහෙ. දැන් අපට තේරෙනවා පොඩ්ඩක් එතනයි අපේ වෙනස. අපිට දැකීමක් තියෙනවා, හැබැයි අපි දැකීම බාහිරින් දකිනවා. දකින්නේ හරි. එතකොට දැකීම රූපයට අයිති. එහෙම නැත්නම් දැකීම එහෙට අයිති. අර ආලෝකයේ තෙල් වලට අයිති, තිරයට අයිති කිව්වා වගේ. ආලෝකයේ තෙල් වලට තිරයට අයිති කියලා කිව්වොත් ලොකු වැරද්දක් නේ. ඒ වගේ අපිටත් ඒහා සමාන වරදක් වෙනවා. දැකීමක් වෙනවා. හැබැයි දැකීමේ දකින්නේ රූපය. දකින්නේ ඇහැ. මෙන්න මේ වගේ වැරද්දක් අපි ළඟ තියෙනවා. අන්නර රහතන් වහන්සේගේ දැක්මේ අපේ දැක්මේ වෙනස. රහතන් වහන්සේගේ දැක්ම තිබුණේ පෙර තිබුණෙත් නේ. ආපහු ඉතුරුවකුත් නැහැ. කොහේ හරි ඉඳලාවත් නෙවෙයි, කොහෙටවත් යනවත් නෙවෙයි. පෙර නොතිබීම හටගත්තා. ඉතුරුවක් නැතුවම අවසන්. ඒ පෙර නොතිබීම හටගත්ත ඉතුරුවක් නැතුවම අවසන් වෙන දේ හේතු එකකටවත් අයිතිත් නැහැ. හේතුන්ගෙන් තොරව හටගන්නේ නැහැ. එතකොට එතන තියෙනවා හේතුඵල කියන සම්බන්ධතාවයක්, ධර්මතාවයක්. හේතු නිසා හටගන්නවා ඵලයක් දැකීම. ඵලය හේතු එකකටවත් අයිති නෑ. ආලෝකයේ තෙල් තිරේ දැල්ලට අයිති නෑ. හේතු නිසා ඵලයක් ආලෝකය. ආලෝකය හේතු දෙල්ලට තිරේට දැල්ලට අයිති නෑ. ඒ වගේ දැකීමක් තියෙනවා ඇහැ රූපයේ චක්කු විඤ්ඤාණයට අයිති නෑ. හැබැයි ඇහැ රූපයේ චක්කු විඤ්ඤාණය නැතුව දැකීම නම් ඵලය හටගන්නේ නෑ. එතකොට අන්න එතනදී උන්වහන්සේලාගේ දැකීම හේතු නිසා හටගන්න ඵලයක් හැටියටයි උන්වහන්සේට හම්බ වෙලා තියෙන්නේ. අපිට හේතුවමයි දකින්නේ. දැකීම හේතුව බවට පත් වෙලා, දැකීම රූපය බවට පත් වෙලා. දැන් අපට හේතුඵල ධර්මතාවයක් ගැන වැටහීමක් නැහැ. හේතුව හා ඵලය වෙන් වෙලා නැහැ. අපට හේතුවයි ඵලයයි දෙකම එකක් වෙනවා. ඔන්න ඕක තමයි ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්න අත් නොහැර අපේ පස්සෙන්ම එන්නේ. අපි තාමත් මේ කිසිම දුකකින් නොමිදී රැඳෙන්නේ ඔන්න ඔය වැරද්ද දකින අහන දැනෙන දැනගන්න හැමතැනකදීම එන නිසා. ඔය වැරද්ද නිවැරදි කරගන්න නැතුව අපිට මොන දේ කළත් දුකින් මිදෙන්න බැහැ. අපි දන්නවා අපේ බෝධිසත්වයන් වහන්සේ බුදු බව සොයාගෙන යන ගමනේදී ආලාර කාලා මුද්දකාරාම පුත්ත වෙනි තවුස්සුරු මුණ ගැහුණා. එය ස්වල්පයක් හිත වඩපු අයනේ. ආලාර කාලාම නම් ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තတိය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, රූපී ධ්‍යාන හතරක්. ආකාසානංචායතන විඥානංචායතන අපින්චඤ්ඤායතන කියන අරූපී ධ්‍යාන තුන. මේ සප්ත සමාපatti උපදවා ගත්ත කෙනෙක් ආලාර කාලාම. උද්දකාරාම පුත්‍රේ හතක් නේව සංඥා නා සංඥා කියන අටවෙනි සමාපත්තිය අෂ්ට සමාපත්තිය උපදවා ගත්ත ධ්‍යානලාභී භාවනාවේ තරම් කරලා තිබුණා හිත වඩන්න හිත වඩා දෙයක් නැහැ උපරිමේ හිත වැඩි හැබැයි අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ දක්වා හිත වඩලා ඒ සමාපatti ඒ විදිහෙන්ම උපදවාගෙන උන්වහන්සේ ඒ මඟ අතහැරියා ඒ මඟ ඒ සමාපත්තියේ භාවනාව මම වෙන ජරා මරණයට උත්තරයක් එතන නෑ මම හොයාගෙන යන ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්යන්ගෙන් මිදෙන්න මගක් එතන නෑ උන්වහන්සේ අත්හැර දැමූ බව අපි අමතක නොකළ යුතුයි එනිසා අපි භාවනාවක් කරනවා කියලා කරන භාවනාව තුල කෙලෙස් සංසිඳනවා වෙන්න පුළුවන්. කෙලෙස් නීවරණ යටපත් නොවුණා නම් සංසිඳුර නැත්තම් කොහොමද ආලාර කාලා මුද්දකාරම් බුද්ධ ධ්‍යාන ලබන්නේ? ධ්‍යාන ලැබුවේ කෙලෙස් යටපත් කරලා තමයි. හැබැයි අපට නිකම්ම ක්ලේශයක් යටපත් කරගෙන සිත සමාපත්තියක් සමාධියක් ධ්‍යානයක් උපදවාගෙන සැලීමකටපත් වෙන්න එපා. ඒක බෝසත් අවදීම උන්වහන්සේ අත්හල බව මතක තියෙනවා. අපි යමක් කරනවා නම් මෙන්න මෙතන මේ වැරද්ද හොයාගෙන මේ වැරද්ද නිවැරදි කරගෙන එතන නිවැරදි වීමේ ඉලක්කය උදෙසා කරන යමක් නම් ඒක ලෝකෝත්තර මගට අදාළයි. කරන දේ බොහොම සරල වෙන්න පුළුවන්. බුදුගුණ වෙන්න පුළුවන් වඩා. ඉතිපිසෝ ගාථා වෙන්න පුළුවන් නැවත නැවත අගතියට මුලට මුල සිට අපිට කියන්න. හැබැයි ඉලක්කයක් වෙනවා නැතන්ටයි යන්න තියෙන්නේ ඒ වෙනුවෙන් ඉන්නේ කරන්නේ. එතකොට ඒ මඟ සාධාරණයි. ඒක මාර්ගයම වෙනවා. එතකොට අපි අග නොදැන මුල වඩන්න බැහැ. එනිසා අපි හැම කෙනෙකුටම සිද්ධ වෙනවා තව දුරටත් මෙන්න මේ දෙකීම ඇසීම දැනීම දැනගැනීම කියන තැනම නිරවුල්ව හඳුනාගෙන රහතන් වහන්සේ කොහොමද වැඩේ කොහොමද දැක්කේ ඒක කොහොමද වෙන්න ඕන කොහොමද වුනේ මේ ප්‍රශ්නය සමාතුල හරියටම විසඳනකම් හරියටම ලිහෙනකම් කල්‍යාණ මිත්‍ර ඇසුරේ මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ඕනේ. මේ ප්‍රශ්නයට උත්තර හොයාගත්ත දවසටයි අපිත් එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ ටික නේද? අපටත් යන්න තියෙන්නේ මෙතනට නේද? මේ වෙනුවෙන් නේද මොනවා හරි කරනවා නම් කෙරෙන්න ඕන ඊට අදාළ දෙයක් නේද කියන මග නිරවුල් වෙන්නේ නිවැරදි වෙන්නේ. එතකොට අපි කවුරුවත් කරේ පුද්ගල විශ්වාසයකින් කවුරු හරි කියන ගමනක් යනවනේ. තමන් දන්න තමන් දකින ඉලක්කයකට යන ගමනක් කරනවා. කාගෙන් හරි අහහා යනවනේ. දන්න ගමනක් යනවා. දන්න තැනකට යන්නේ. එනිසා එක වරදින්නේ නැහැ. එනිසා අපිට කාටත් මේ ගැන හිතා බලන්න වෙනවා. මේ ගැන විමසන්න වෙනවා. මොන ඔය අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවා ගන්නවා කියනකොට ඒ විද්‍යාව කියන වචනයෙන් තව නමක් කිව්වොත් ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨියට සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සමාධි සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ සමාර්ගය හමු වෙනවා. ඒ මාර්ගය වෙනවා. මාර්ගයයි අපි ඔය ඵලයට එගෙන යන්නේ. එනිසා පින්වතුන් මේ ගැන ටිකක් හිතමු, විමසමු, සාකච්ඡා කරමු. ඒ ටික හඳුනා ගන්න තාක්කල් ඉතින් එතෙක් අපිට මේ බඳු ධර්මයක් අහලා දැනගෙන ඒක හඳුනා ගැනීමටත් හිත වික්ෂිප්ත කරගෙන නැහැ. හිතේ හොඳ එකඟ බවක් තියෙනවා. ඒ නිසා අපිට ඒ වෙනුවෙන් සිතේ නීවරණ ධර්ම යටපත් වෙන, කෙලෙස් යටපත් වෙලා සිත පහන් වෙන, ප්‍රසන්න වෙන කිසියම් භාවනාවක, කිසියම් කර්මස්ථානයක අපට යෙදෙන්න පුළුවන්කම තියෙනවා. එන්සයි බඳු භාවනාවකින් හිත හදමින්, හිත සකසමින්, තවදුරටත් මේ ධර්මයේම විමසමින්, ඒ ධර්මයේ විමසුම, ඒ ධර්මයේ ඇත්ත තමන් තුළින් සකස් කරගන්නතා අපි එහිම හැපෙමින් ගෙතෙමින් කටයුතු කළ යුතු බව තේරුම් ගමු. දැන් අපට පුළුවන් ඉතිරි විනාඩි කිහිපය මේ කතා කළ දේ පිළිබඳව මොන යම් වූ අදහසක් ප්‍රතිවිරෝධතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක්කිරීමක් වෙන්න පුළුවන්. වැඩිදුර විමසීමක් වෙන්න පුළුවන්. කුමන හෝ මතයකට ඉඩකඩ සලසාලන්න පුළුවන් අපට ඉදිරි විනාඩි කිහිපෙ. Do it.